අපි දැන් ටික වෙලාවකට ප්‍රථම මේ ශාසනය තුළ අපි දැනුවත් විය යුතු අනිවාර්යයෙන්ම දැකගත යුතු කරුණු මොනවාද කියලා සඳහන් කිරීමක් කළා. එහෙදී අපට මතකයි ධම්මානු ධම්ම ප්‍රතිපදාවට එන්න පිවිසෙන්න නම් යෝනිසෝ මනසිකාරය අයනුස් මනසිකාරය කියන්නේ මොකක්ද කියලා ඒ කාන්තයෙන් දැනුවත් විය යුතුයි. දැන් ඔන්න මේ මනසිකාරයෙහි අවස්ථා දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන කොටසෙත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් ආශ්‍රවක්ෂය කරවන නිර්වාණ ධර්මයට මඟඵල අවබෝධයට ගෙනියන මනසිකාරයක්. එක මනසිකාරයක් තියෙනවා, ඒකත් යෝනිසෝ. හැබැයි කවදාවත්ම මඟඵල අවබෝධයකට ගෙනියන්නේ නැහැ. ලෝකය තුල යහපත මනුෂ්‍ය දිව්‍ය ප්‍රඥම කියන මේ ප්‍රතිසන්දි ළඟා කරලා දෙනවා ඒ මනසිකාරයෙන්. ඒකට කියන කුසල මනසිකාර කියලා. දැන් අපිට හැමෝටම පුරුදු වචනයක් අවිජ්ජා පච්චය සංඛාර පටිසංඛාදේ ආරම්භය. අවිජ්ජා පච්චය සංඛාර මොනවද සංඛාර කියලා කියන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්‍යාභි සංඛාර කියලා තුනක් තියෙනවා. තවත් කියනවා කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර කියලා. එතකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්‍යාභි සංඛාර කියන තුනම අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යාව පදනම වෙලා අවිද්‍යාව මූලික වෙලයි, අවිද්‍යාව හේතු කොටගෙනයි පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්‍යාභි සංඛාර කියන තුනම හටගන්නේ. දැන් මේ සංඛාර නිසා මොකද වෙන්නේ? සංඛාරපත්‍ය විඥාන ප්‍රතිසන්දි විඥානේ පිට කොහේ හරි භවයක හටගන්නවා. ආයතනයක් උපද්දවනවා. විඥානේ හේතුත් නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මේ සියල්ලේම හට ගැනීම වෙනවා. සියලු දුකේ පැවැත්ම මෙයම වෙනවා. එතකොට දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති කරන සංඛාර නිසා මේ සියලු දුකේ හට ගැනීම සිද්ධ වෙනවා. දැන් අපි බලන්න ඕන මොනවද මේ සංඛාර? පුඤ්ඤාභි සංඛාර. අපි එදිනදා ජීවිතයේ මලක් පහනක් පූජා කරන අවස්ථාවේ ඉඳලා චතුර්ථ ධානයේ දක්වාම අතරතු තියෙන මේ සියලු කුසල චේතනා, කුසල මනසිකාර අයිති වෙන්නේ පුඤ්ඤාභි සංඛාර කියන කොටසට. ඊළඟට මේ සිව් අපායේ උත්පත්තිය පිණිස, මිනිස් ලෝකුණ දුක් විපාක පිණිස පවත්වන යම්තාක් අකුසල මනසිකාරයන් වේ නම් ඒ සියල්ලට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. ඊළඟට මේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන දෙකටම අයිති නැති තව කොටසක් තියෙනවා. ආනන්‍ය සංඛාර කියලා. මොකක්ද මේ ආනන්‍ය සංඛාර කියන්නේ? අරූපී ධ්‍යාන කුසල චේතන. දැන් පුඤ්ඤාන් සංඛාරයට අයිති වුණ අපේ දෙදා ජීවිතයේ කරන පුංචි මලක් පහනක් පුදන තැන ඉඳලා ඇති වෙන කුසල චේතනාවේ ඉඳලා චතුර්ථ ධානය දක්වා ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ ධාන කුසල චේතනාව දක්වාම අයිතුනි පුණ්‍යාවිසංකාරය. එතනින් එහාට තියෙනවා අරූපී ධාන හතරක්. ඒ අරූපී ධාන කුසල චේතනා ටික අයිති වෙන්නේ ආනන්‍ය සංකාරයට. එතකොට දැන් ඔන්න මෙතන තියෙනවා පුඤ්ඤාවිසංඛාර අපුඤ්ඤාවිසංඛාර ආනඤ්ඤාවිසංඛාර මේ තුනම අවිද්‍යාව ප්‍රතික්‍රියයි. අවිද්‍යාව නැති හේතු වෙනුයි මේ තුනම හටගන්නේ. මේ යම් සංඛාරයක් හටගත්තා නම් මේක ප්‍රතිඵලයේ කොහේ හරි උපදවන බව ප්‍රතිසන්දිය ඇති කරනවා. යමක් නැවත හටගන්නවා කියලා කියන්නේ අර කියන විදිහට දුකේ සියලු දුකේ හට ගැනීම වෙනවා. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන නිවනනේ. අපි බලාපොරොත්තු වෙන නිවනට කරන මානසිකාරය මේ අපුඤ්ඤාවිසංඛාර හෝ පුඤ්ඤාවිසංඛාර හෝ ආනඤ්ඤාවිසංඛාර සහගත වෙන්න බෑ. දැන් අපි භාවනාවේදී විදර්ශනාවේදී කරන මානසිකාරය මේ තුන් මානසිකාරයෙන්ම පුඤ්ඤ අපුඤ්ඤ ආරඤ්ඤ කියන තුනටම නොවැටෙන එකක් වෙන්න ඕන. දැන් අපි භාවනා කරනවා කියලා නිවන් දකින්න මඟ වඩනවා කියලා මේ තුනට අයිති මානසිකාරයක් නම් අපි පවත්වන්නේ අපි කුසල සංඛාර හෝ අකුසල සංඛාර හෝ ආරඤ්ඤ සංඛාර හෝ රැස් කරනවා. සංඛාර තිබුණොත් මොනවද? සංඛාර කියන ඊට තව වචනයක් අපිට කියන්න පුළුවන් කර්ම කියලා. ඒකට ලැබෙන ප්‍රතිපාදේ මොකද්ද? ප්‍රතිසන්දිය. හට ගැනීම. එතකොට දැන් අපි නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන තියෙන්න ඕන. ධර්මයේ යම් තැනකට යන්න නම් අපි ඉස්සෙල්ලා එතන ඇඩ්‍රස් එක ලිපිනේ තොරතුරු වගතුඹ හොයාගෙන ඉන්න ඕනනේ යන්න. පාර හගෙන ගියත් අපිට තැන හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ අපි හොයන්න පුද්ගලයාගේ තොරතුරු නොදන්නවනම් ඒ නිසා අපි දැනගන්න ඕන නිවන කියන්නේ මොකක්ද කියලා. අපි මේ තැන් වල රැවටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව නිවන් දකින්නවා කියලා අපි මොනවා හරි කරනවා කියලා සතුටු වෙන නෙමෙයි. අපි හරි දේ කරනවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි හරි දේ කරනවා කියන්නේ නම් අපි දැනගෙන ඉන්න ඕන නිවන කියන්නේ මොකක්ද කියලා. නිවන කියලා කියන්නේ එතකොට අපි දන්න විදිහට කතා කළොත් ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක නැති, පරිදේව නැති, දුක් නැති, ධම්නස් නැති, උපායාස ආයාස නැති තැනටයි නිවන කියලා කියන්නේ. එතකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැතුව ඉන්න පුළුවන් ද? ජරා මරණේ තියෙනවා නේද? ජරා මර ව්‍යාධි ජරා මරණ තියෙනවා නම් ශෝක පරිදේව දුක් දුම්නස් නොවිඳ ඉන්න පුළුවන්ද කාටවත්? නෑ. එහෙනම් ශෝක පරිදේව දුක් දුම්නස් නැති වෙන නම් ජරා මරණ නැති වෙනවා. ජරා මරණ නැති කරන්න පුළුවන්ද ලෝකේ හටගෙන ඉපදුලා? නත්ති ජාතස්ස අමරණ. උපන්න අමරණීයත්වයක් කාටවත් නෑ. එහෙනම් ඉපදීම නැතිකොල ජරා මරණය ජරා මරණේ නැත්තම් ශෝක පරිදේව දුක් දුම්නස් නැහැ. එහෙනම් නිවන කියලා කියන්නේ જાතියක් නැති තැන. જાතිය ක්ෂේවේ. කීනා જાති වූසිතං කියලා නිරාතන් වහන්සේලා කියන්නේ. જાතිය ක්ෂේවේ. හටගත්තොත් යමක් ඒක දිරාමරණ එක වෙනස් කරන්න බෑ. එතකොට නිවන කියලා කියන්නේ අසංකත ධාතුවට. අසංකත කියන්නේ මොකද්ද? නොහටගත්. සංකත කියන්නේ හටගත්. හටගත්ොත් යම දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවාම. හටගත් දෙයක් මේ ලෝකේ ජීවි වේවා, සජී අජීවි වේවා කිසිම දෙයකට තිර පැවැත්මක් නැහැ. නාම ධර්ම වලටත්, රූප ධර්ම වලටත්. සිත සිතුවිලි හටගත්තත් මැරෙනවා. රූපය හටගත්තා දිරා මරණයටපත් වෙනවා. ඒ නිසා නිවන කියලා කියන්නේ අසංකත ධාතුවට නොහට ගන්නට. එතකොට දැන් පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරා අනිඤ්ඤාවි සංඛාර කියන තුනම කරන්නේ හට ගැනීම ඇති කරනවා. නැවත නැවත හට ගැනීම ඇති කරනවා. එහෙනම් දැන් අපි හොයන නිවන නම් නොහට ගන්න බව නම් එහෙනම් මේ පුඤ්ඤාවි සංඛාරයෙන් අපුඤ්ඤාවි සංඛාරයෙන් අනඤ්ඤාවි සංඛාරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නොහට ගන්න බව. බැරි. මේ තුනම කරන්නේ හට ගැනීමට උපකාර වෙන බව. හට ගැනීම නැවත ඇති කරවන බව. සංඛාරපච්චය විඥාන. එහෙනම් දැන් ඔන්න නිවනට සාපේක්ෂක වෙනකොට යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා හොයනකොට මේ තුනටම අයිති නැති එකක් වෙනවා. පුඤ්ඤාභි සංඛාර වෙන්නත් බෑ. අපුඤ්ඤාභි සංඛාර වෙන්නත් බෑ. ආනිඤ්ඤාභි සංඛාර වෙන්නත් බෑ. ඇයි? මේ තුනම අවිද්‍යාවෙන් හටගන්න නිසා. අවිද්‍යාවෙන් හටගන්න නිසා මේකේ ප්‍රතිඵලය වෙනව නැවත උපත සසර හදලා දෙනවා. දැන් අපේ අපේක්ෂාව අපි දැන් හොයන්නේ ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති තැන. එහෙනම් ඒ තැන මේ තුනට හදලා දෙන්නම බෑ. දැන් නමුත් ඔන්න අපි මේ ශාසනය තුල ඉස්සෙල්ලා බුදුහාමුදුරන්ගේ දේශනාව මෙතෙන්ට ගලප ගන්නවා. උන්වහන්සේ ඉස්සෙල්ලාම මොකද්ද කළේ දේශනාව? සබ්බ පාපස්ස අකරණ. දෙවනුව කිව්වේ සලස්ස උපසම්පදා. අන්න දැන් මෙතන තියෙනවානේ අපුඤ්ඤාභි සංඛාර කියලා එක කොටසක් තියෙනවා. අනිත් දෙකම අපි එක පැත්තට දැම්මොත් පුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන පැත්ත දෙකම අපිට කුසල සංඛාර ගණයේ දාන්න පුළුවන්. අපුඤ්ඤාභි සංඛාරය දාන්න පුළුවන් පාප සංඛාර, එහෙම නැත්නම් අකුසල සංඛාරයට. දැන් ඉස්සෙල්ලම බුදුහාමුදුරුව අතහරින කිව්වේ මොකද්ද? අපුඤ්ඤාභි සංඛාරය අකුසලේ. අකුසල් කරන්නේ පසබ්බ පාපස්ස අකරණං, සියලු පව් නොකරන්නේ. එතකොට දැන් අකුසල මානසිකාර්ය ඉස්සෙල්ලාම අතහරින්න කිව්වා. ඉස්සෙල්ලා මිනිස්සෙක් වෙලා ඉන්න එපා. අත හොදගෙන ඉන්න එපා, හිත සුද්ධ කරන්නේ. අතේ ලේ තවරගත්ත කෙනෙකුට සිත සුද්ධ කරන්න ලේසි නෑ. ඒ තරම් රළු ප්‍රියාකාරකම් ඇති කෙනෙකුට. ඉස්සෙල්ලා ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. මේ අකුසල මනසිකාරය අපුඤ්ඤාභි සංඛාරය අතහැරලා පුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන තැනට එන්න. ඒක හොඳයි ලෝකෙ. එයි ඔන්න දැන් ලෝකෙට සාපේක්ෂකව මේ ත්‍රිවිධ සංඛාර අපට බෙදන්න පුළුවන් දෙකකට. කුසල සංඛාර හා අකුසල සංඛාර කියලා. දැන් මෙතනින් භයානකම සතරට සාපේක්ෂක වෙනකොට තිරිසනෙක් වෙලා, පෙරේතෙක් වෙලා, අසුරයෙක් වෙලා, නිරිසතෙක් වෙලා උපදින එක. මේ අපාය තැනක උපන්නොත් කල්ප ගානක් ගෙවි ගියත් එතනින් ගැලවිලා නිදහස් වෙලා ආපහු සුගතියකට මිනිස් ලෝකයටවත් එනවා කියන කාරණාව වෙන්නේ නැහැ. කල්ප ගණන් දුක් විඳින්න වෙනවා මේ අපාය උත්පත්ති ලැබපු කෙනෙකුට. කල්පයක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. සංවිතනිකායේ බුදුහාමුදුරුවන්ගේ වික්ෂුන් වහන්සේලා විමසන ස්වාමීන් වර්ෂ ගණනින් කියන්න පුළුවන් ඔය කල්පේ. මහණෙනි වර්ෂ ගණනින් කියන්න බෑ. උපමාවක් කොට දක්වන්න පුළුවන්ද? පුළුවන්. මොකක්ද ස්වාමීනි? උන්වහන්සේ දේශනා කරනවා යොදුනක්. යොදුනක් කියන්නේ හැතැම්ම 16ක් අපේ විදිහට. සැතපුම් 16ක් දිග, පළල, උස. සැතපුම් 16ක් දිග, සැතපුම් 16ක් පළල, සැතපුම් 16ක් උස. ගල් පර්වතයක්. යම් මිනිසෙක් අවුරුදු 100කට සැරයක් සිනිඳු සලුවකින් පිස දමන. අවුරුදුකට 100කට එක සැරයක් පිස දමන්නේ. මෙන්න මේ ගල් තලාව, ගල් පර්වතයේ අවුරුදු 100කට සැරයක් මේ පිස දැමීමේ හේතුව නිසා යම් දවසක ගෙවිල යනවා. අන්න ඒ බඳු කාලයකටත් වැඩි කියලා කියනවා කල්පේ. එතරම් උනහඳ උපමාවක් දක්වනවා. ඒ සතුම් 16ක් දිග පළල උස පෙට්ටියකට අබ පුරවනවා. අබ පුරවලා අවුරුදු 100කට එක අබැටියක් කරන් දානවා. අවුරුදු 100ක් ගේනකොට එක අබැටියක් අයින් කරනවා. යම් දවසක මේ අබ පෙට්ටිය අවසන් වෙනවා මෙහෙම අවුරුදුකට 100කට සැරයක් අබැටියට ආරම්භ දැනීම නිසා. යම් කලක් යනවාද මේ අබ පෙට්ටිය ඉවර වෙන්න? ඊටත් වැඩි කියලා කියනවා කල්පයේ කියන වර්ෂ ගණනේ. එතකොට මෙන්න මෙච්චර කාලයක් ගෙවිලා ගියා මේ නරක තැනක උත්පත්ති ලැබුවා තාපව මිනිස් ලෝකවත් වෙනවා කියන එක අමාරු කාරණයක්. එහිදී වහන්සේ දක්වනවා කන කැස්බා වියසුදුරෙන් අහස බලන්නාක් මෙන් අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් වෙනවා මේ අපාය උපන් කෙනෙක් නැවත සුගතියට එන්නේ. ඉන්සාන ලෝකය තුල මේ තිරිසං ආදී ආත්මයක උපදින එක බොහොම භයානකයි. බුදුවරු ලෝක පහළ වුණත්, කල්යාණ ධර්මයක් ලෝකෙ පහළ වුණත්, පිසිටක් ලබන්න විදිහක් නැහැ. මේ දුගති ආත්ම භාවයක උත්පත්ති ලැබුව ප්‍රතිසන්දි ලැබුව. ඒ නිසා මෙන්න මේ ලෝකයේ තුල යහපත බුදුහාමුදුරුව සලකලා පළමුව දේශනා කරනවා අවිද්‍යාව පත්‍යෙන් වුණත් කමක් නැහැ. අකුසල මනසිකාරයෙන් මිදෙන්න පුළුවන් නම්, අවු නොකොට ඉන්න පුළුවන් නම් බොහොම හොඳයි. තමන්ටත් අනුන්ටත් අත්පරිතාය ප්‍රතිපන්නෝ පරිහිතාය. තමන්ටත් අනුන්ටත් හිත පිණිස පිළිපන්නා වෙනවා යම් කෙනෙකුට මේ අකුසල මනසිකාරයෙන් මිදෙන්න පුළුවන්. ශ්‍රීලංකට ඒ ටික අතෑරුණාම කුසලස් උපසම්පදාන කුසලී වැඩි වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අකුසල මනසිකාරය අතහැරලා කුසල මනසිකාරයේ ගත් පමණකින් ගමන නිමා කළේ නෑ. සචිත්ත පරියෝදපන තවත් කටයුත්තක් පැනෙව්වා. තුන් වෙනුව සිතත් සුද්ධ කරන්න ඕන. සිතද ක්ලේශ ධර්මයන්ගේ අනුශය ධර්මයන්ගේ. දැන් අර කුසලස්ස උපසම්පදා කියනකොට රළු ක්ලේශ මට්ටම නෑ. දැන් රූපී අරූපී ධ්‍යාන තලයට එනකොට අකුසල සාගතද හිත? ලෝභ සාගතව, දේශ සාගත, මොහ සාගත කෙනෙකුට ධ්‍යාන සමාපත්තිය වලට එන්න පුළුවන්ද? බෑ. දැන් අර ක්ලේශය ක්ලේශ ගති නෑ. හැබැයි ඉතුරු වෙච්ච අනුසේ ගතියක් තියෙනවා. අනුසේ කියලා කියන්නේ සංගවිලා තිබෙන කෙලෙස් ස්වභාවයක්. විශේෂයෙන් අවිද්‍යා අනුසේ. අවිද්‍යා අනුසේ ඉතුරු. දැන් සිද්ධාර්ථ කුමාරයා, සිද්ධාර්ථ බෝධිසත්වයා, සිද්ධාර්ථ තවුස්තුමා ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර සමීපයට ගිහිල්ලා අෂ්ට සමාපත්තියම උපදවා ගත්තා. හැබැයි උන්වහන්සේ දැක්කා මේකේ අවසානයේ නිවන නෙමෙයි, බලාපොරොත්තු වෙන නිවන නොහට ගන්න තැනක් නෙවෙයි මෙතන. හට ගන්න තැනක්මයි. එනිසා උන්වහන්සේ මේවා අතහැරලා දාලා වාස වෙන නිවන විමුක්තිය මේක නොවේ කියලා. උන්වහන්සේ පුඤ්ඤාප සංඛාරය අපුඤ්ඤාප සංඛාරේ අතහැරිය. මම මේ හොයන නිවන මෙතන නෙවෙයි කියලා. ඒ ටික අතහැරලානේ ගායසීරසයට එන්නේ. ගායසීරසයට වැඩම කළේ උන්වහන්සේ ඒ අස්ස සමාපatti දක්වා වඩලා මේවා මං හොයන විමුක්තිය නිවන නෙවෙයි කියලා. දැන් ඔන්න එතකොට බලන්න යම් විදිහකින් අද අපි නිවන් දකින්න කියලා අපිත් නිවන් දකින්න කියලා වැරදිලා හරි අපි භාවිතා කරන්නේ සිද්ධාර්ථ බෝසත්ත්වයන් වහන්සේ අතහැරිය ආලාර කාලාම උද්දකාරාම පුත්තු දේශනා කළ ධර්මයෙන් නම් අපි ඇසුරු කරන්නේ අපිට හම්බ වෙයිද නිවන්? අද අපේ ශාසනය තුල බුද්ධ දේශනාව කියලා බොහෝ අය භාවිතා කළාට, අනුශාසනා කළාට ආලාර කාලාම උද්දකාරාම පුත්තගේ දේශනාව මිස ඉන් එහාට ගිය දේශනාවක් ලෝකෙට තාම දේශනා වෙලා නැහැ මේක බාරයි. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න අපුඤ්ඤාභි සංඛාරයේ ඉක්මවා පුඤ්ඤාභි සංඛාරයකට මඟ කියලා තියෙනවා මිස ත්‍රිවිධ සංඛාරයන් නිරෝධ කරන මානසිකාරය ලෝකෙට තාම පැහැදිලිව ඇවිල්ලා නැහැ. ඒ නිසායි අපිට නිවන හිමි වෙලා තියෙන්නේ වර්තමාන ලෝකෙට. ඉතින් අපද මෙන්න මේ මුලාවෙන් දුරු වෙලා කවදා හරි දවසක නිවන් දකින්න නම් අපි මෙන්න මේ තැන සෑහීමකටපත් නොවිය යුතුයි. අපි පිළිගන්න ඕන අකුසල මනසිකාරය අතහැරලා කුසල මනසිකාරය උපදවා ගන්න එක හොඳයි, උතුම් වටිනවා. හැබැයි ඒක ලෝකයේ තුල සංසාර ගමනට සාපේක්ෂව සතරාපාය උපදිනවට වඩා මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙලා උපදින එක හොඳයි, උතුම් වටිනවා. හැබැයි මිනිස්සෙක් කියලා උපන්නත් දෙවියෙක් කියලා උපන්නත් බ්‍රහ්මෙක් කියලා උපන්නත් ජාති ජරා මරණයෙන් නම් නිදිලා නේ නිවන ඒක තැනකවත් නැහැ. එහෙනම් අපි පළමු කොට අගය කරනවා, අගය කළ යුතුයි, හුරු කළ යුතුයි, පුරුදු කළ යුතුයි අකුසල මනසකාරයෙන් වෙන් වෙලා කුසල මනසකාරයට එන්න. නමුත් මේ කුසල මනසකාරය තුල ලැබෙන తాවකාලික සංසිඳීමට අපි රැවටුනොත් දැන් හරි අපිත් නිවන් දකින මගේ ඉන්නවා කියලා ඒක මායයටම අයිති නැහැ. බුදු මඟ නෙවෙයි ඒක. ඒ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආරඤ්ඤාවි සංඛාර කියන තුනමයි තිකාටද? මායයට. ඒක මායයගේ මඟ. මායයට නේ අයිති තුන් භවය. මායයට අයිති තුන් භවය. මායාවේ ලෝකයේ ඉක්මවන්නේ නැහැ, මාර විශ්ේ ඉක්මවන්නේ නැහැ මේ තුන් සංඛාරයන්ගේ. මායයට මේ තුන් සංඛාරයෙන් කොයි එක හරි භාවිත කරනොත් මායය කලබල වෙන්නේ නැහැ. කරදර කරන්නේ නැහැ යාය වෙනුවේ. කරදර කරන්න දෙයක් නැහැ යාගේ විශ්ේ ඉක්මවලා නැහැ. එයාගෙම මේ තැන ඉක්මවලා වෙන තැනකට ගියා විතරයි. එතකොට මායයා දන්නෝ මෙතනින් එහාට ගියත් ඒ තැනත් මගේ කියලා. එහෙම ආයෙත් මාර බාධක නැහැ. මාර බාධක එනවා මෙන්න මේ තුන් විශේෂම ඉක්මවන්න යනවා නම්, තුන් භවයේම ඉක්මවන්න යනවා නම් මාර බාධක එන්න පුළුවන්. එනිසාද මාර බාධකක් නැහැ කාටවත්. මාර බාධක එන්නේ ඒකේ මාර විශේෂ ඉක්මවන්න එන්න බෑ. මාරයට බාධා කරන දෙයක් නේ අපිම මාරයා වෙලා. මොකද්ද මාර? අභිසංඛාර මාර. මාරයෝ කීප දෙනෙක් ඉන්නවනේ? මත්තු මාර, මරණයත් මාරේ. අභිසංකාර මාර, අපි මේ රැස් කරන පුණ්‍ය අපුණ්‍ය ආනන්ද සංඛාර මාරේ. මාරය කරන්නේ සතර ප්‍රමාද කරන එකනේ. අපි මේ කරගන්න පුණ්‍ය අපුණ්‍ය ආනන්ද සංඛාරයන් කරන්නේ සතර ප්‍රමාද වෙන එක. ඊළඟට තියෙනවා ස්කන්ධ මාර. මේ රූපාදී ස්කන්ධ මාරේ. මාරය කියන්නේ වද දෙන කෙනෙක් නේ. දැන් අපිට වද වේදනා දෙන්නේ කවුද? මේ මම මගේ කියලා ගත්ත මේ ටික තමයි. මේ කයේදී තියෙන රිදිලි මිසක් අනුගේ කයේ අපට දැනෙන්නේ නැහැ නේද? අනුගේ කයට දැනෙන වද වේදනා මගේ කයට බලපාන්නේ නැහැ නේද? මේ කය මේ ස්කන්ධයම තමයි මට මාරයෙක් වගේ වදකෙක් වගේ වද දෙන. බුදුහාර වෙනසා දේශනා කරනවා රූපේ කෝරාද මාරෝ, රූපේ කෝරාද වදකෝ, රාධය මේ රූපේ වදකේ, රාධය මේ රූපේ මාරේ, රාධ මේ රූපේ සතුරේ, පරම සතුරේ කියලා දෙසනවා. කොයි විදිහට ක්ලේශ මාර අපේ හිතේ උපදින ක්ලේශය, ලෝභ දේශ මොහ ආදී කෙලෙස් අපේ සංසාරේ නැවත නැවත පරණ කරගෙන ඵල කරගෙන යන නිසා ක්ලේශය මාරි. ඔය අතරේ පස්වෙනුව ඉන්නවා දේව පුත්‍ර මාර. දැන් අනිත් මාරයෝ හතර දෙනාම කාලහ දෙන්නේ තමාලකම. දැන් අපි මේ හතර දෙනාට මුකුත් කියන්නේ ඔක්කොම කවරන්නේ අර පස්වෙනි එක්කෙනා. පස්වෙනි එක්කෙනා තාම කාටවත් කරදර කළා නැහැ. පස්වෙනි එක්කෙනා කරදර කරනවා නම්, බාධාවක් කරනවා නම් බාධා කරන්නේ මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනන්ද කියන තුන් සංඛාරයන් ඉක්මවා තුන් භවය ඉක්මවන්න යනවා නම් බාධාවක් කරයි. එතෙක් කිසිදු බාධාවක් නැහැ. එහෙනම් දැන් ඔන්න අපට තේරෙනවා යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන එක ලෝකෙට සාපේක්ෂව ගත්තාම අර අපායේ උපදීම පිණිස පවතින යම් අපුඤ්ඤ සහගත අකුසල චේතනාවක් තියෙනවා නම් හිතන බවක් තියෙනවා නම් එයද අයෝනිසෝ මනසිකාරය. දිව්‍ය මනුස්ස බ්‍රහ්මාදී සුගතියේ ඉපදවීම පිණිස පවතින කුසල සහගත මනසිකාරයක් ඇත්නම් එය යෝනිසෝ මනසිකාරය. එතකොට අර අකුසල මනසිකාරයට සාපේක්ෂව මේ කුසල මනසිකාරයටත් කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. දැන් ඔන්න අපි නොරැවටෙන්න ඕන නිම්මතු යෝනිසෝ මනසිකාරය දැනගත්ත කෙනෙකුට පුළුවන් ධර්මානුධම ප්‍රතිපදාවේ හැසිරෙන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන කෙනෙකුට පුළුවන් සෝතනං වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න කියලා අර ධර්මයේ සූත්‍රය පෙන්නලා බණ කියන්න පුළුවන්. හැබැයි දැන් අපි දක්ෂ වෙන්න ඕන අපි අපට නුවණක් තියෙන්න ඕන මෙතන තියෙනවා මේ යෝනිසෝ මනසිකාරය කියන කාරණාව තුල එතන රැස්ෙන්නේ පුඤ්ඤ සංඛාර ආනන්ද සංඛාරණම් එබඳු මානසිකාරයක් භාවිතා කිරීමෙන් සෝත කියන ආර්ය ශ්‍රාවික මාර්ගයට පමුණුවන ධර්මානුධම්ම ප්‍රතිපදාවට එන්න බෑ. පෙන්නන්න බෑ කාටවත්. එහෙනම් දැන් අපිට ඕන වෙනවා මෙන්න මේ තුනම එක ගොඩකට දාලා යෝනිසෝ මනසිකාරය කියන කල්පිත ප්‍රය. දැන් ලෝකෙට සාපේක්ෂව සිව් අපායට වඩා මනුස්ස ලෝකේ හොඳයි. මනුස්ස ලෝකෙට වඩා දිව්‍ය ලෝකේ හොඳයි. දිව්‍ය ලෝකෙට වඩා රූපී භක්ම ලෝකේ හොඳයි. රූපී භක්ම ලෝකෙට වඩා අරූපී භක්ම ලෝකේ හොඳයි. දැන් අරූපී භක්ම ලෝකයේ තියෙන සැප නැහැ රූපී භක්ම ලෝකේ. එනිසා එතන දුකයි කියන්නේ. රූපී භක්ම ලෝකයේ තියෙන සැප නැහැ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ තියෙන දුක නැහැ රූපී භක්ම ලෝකේ. එනිසා රූපී භක්ම ලෝකේ තියෙන අපේක්ෂක දිව්‍ය ලෝකේ දුකයි. දිව්‍ය ලෝකයේ තියෙන සැප මනුෂ්‍ය ලෝකේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ තියෙන දුක දිව්‍ය ලෝකේ නැහැ. එනිසා කියන්න ඕන දිව්‍ය ලෝකේ සාපේක්ෂව මනුෂ්‍ය ලෝකේ දුකයි. මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව සිව් අපාය දුකතිය. මනුෂ්‍ය ලෝකයේ තියෙන සැපෙහි නැහැ, එහි තියෙන දුක මෙහි නැති නිසා. හැබැයි නිවනට සාපේක්ෂව මේ සියලු උත්පත්ති දුකතිය. නිබ්බාණං වා උපනිධාය සබ්බා උප්පත්තියෝ දුක්ගති. මතක තියාගන්න ඕන දේශනා පාඩයක්. නිබ්බාණං වා උපනිධාය සබ්බා උප්පත්තියෝ දුක්ගති. නිවනට සාපේක්ෂකව සියලුම උප්පත්ති දුක්ගති. නිවනට සාපේක්ෂකව සිව් අපායත් මනුස්ස ලෝකයක් රූපී බ්‍රහ්ම ලෝක 16ක් අරූපී බ්‍රහ්ම තල 4ක් මේ 31 භවයේතම පොදු වචනයක් කියනවා දුගති කියලා. ඇයි මෙතන දුගති කියන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේව ඒ හැම තැනකම තියෙන නිසා. එතකොට එතන තියෙන්නේ මොකක්ද? එතකොට දුකෙහි අඩු වැඩි බව තියෙනවා මේ ලෝකේ. බ්‍රහ්ම ලෝකයට වඩා අරූපී බ්‍රහ්ම ලෝකයට වඩා රූපී බ්‍රහ්ම ලෝකේ දුක වැඩි සැප අඩුයි. රූපී බ්‍රහ්ම ලෝකයට වඩා දිව්‍ය ලෝකේ සැප අඩුයි. දිව්‍ය ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකේ සැප අඩුයි. මනුෂ්‍ය ලෝකයට වඩා සැප අඩුයි අපායි. අපායට වඩා මනුෂ්‍ය ලෝකේ සැපයි. මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකේ සැපයි. දිව්‍ය ලෝකයට වඩා සැප තියෙන රූපී බ්‍රහ්ම ලෝකේ. රූපී භක්ම ලෝකිට වඩා සැප තියෙනවා අරූපී භක්ම ලෝකේ. එතකොට එතන තියෙන මෙතනට සාපේක්ෂක වෙච්ච බව. ඒ කියන්නේ මේට වඩා අඩු වැඩි බවක් තියෙනවා. සැප තියෙනව නෙමෙයි දුකෙහි අඩු වැඩි බවක් තියෙනවා. ඒ නිසා නිවනට සාපේක්ෂකව මේ 31 භවයේම සතර ආපායයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි මේ 11ට කියන 11 කාම භවය කියන්නේ කාම ලෝකය. ඊළඟට තියෙන රූපී බ්‍රහ්ම ලෝක 16ක්. මේකට කියන රූප භවය කියලා. ඊළඟට අරූපී බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. ඒකට කියනවා අරූපී බබතලය කියලා. අරූපී ලෝකය, අරූප ලෝකය. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ලෝක භව හැටියට ගත්තාම ස්ථාන හැටියට ගත්තාම 31ක්. අරූපී 4යි, රූපී 16යි, 20යි. මෙතන දිව්‍ය ලෝකයයි, මනුස්ස ලෝකයයි 7යි, අපායයි 4යි, 11යි. 31 භවය කියනවා මේ ටිකට. මේ 31 භවයම නිවනට සාපේක්ෂ වෙනකොට එක වචනයකින් හඳුන්වන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් දුක්ගති කියලා. එතන දුක්ගති කියන්නේ මේ හැමතැනකම ජාති ජරා මරණය තියෙන නිසා. එහෙමනම් දැන් අපි මෙන්න නිවනට සාපේක්ෂක වෙනකොට අපි අර ලෝකයේ තුල සලකපු කුසල සහගත සංඛාර අකුසල සංඛාර කියන දෙකම වටිනාකමක් නැතුව යනවා නිවනට සාපේක්ෂක. දැන් අපි මතක තියාගන්න ලෝකෙට සාපේක්ෂව අපුඤ්ඤ සංඛාරයට වඩා පුඤ්ඤ සංඛාරයේ වටිනාකමක් තියෙනවා. පුඤ්ඤ සංඛාරයට වඩා ආනන්‍ය සංඛාරයේ වටිනාකමක් තියෙනවා. හැබැයි නිවනට සාපේක්ෂව වෙනකොට මේ තුනම මේ තුන් භවය මේ තුනෙන් ඇති කරන තුන් භවයම වටිනාකමක් නැහැ. එකම පොදු වචනයකට එනවා දුක්ගති. එහෙනම් දැන් අපිට ඕන කරන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදන කුසල මානසිකාරයක් නෙමෙයි. එහෙනම් යෝනිසෝ මානසිකාරය කියන තැනේ පරමාර්ථය කෙලවරින් අපි හඳුනගත්තොත් මෙන්න මේ තුන් භවය ඇති කරන මානසිකාරයක් නොව තුන් භවයම ඉක්මවන මෙනෙහි කිරීමක් මානසිකාරයක් ඇත්නම් අන්න එයට කිව යුතුයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. එතකොට දැන් මම අමතක කරන්න එපා යෝනිසෝ මානසිකාරය කියන එකේ අවස්ථා දෙකක් තියෙනවා. ලෝකයට සාපේක්ෂව කුසල මානසිකාරයකුත් තියෙනවා. නිවනට සාපේක්ෂව කුසල මානසිකාරයකුත් තියෙනවා. අපි ඔන්න ඔය දෙකට නම් කරමු ලෞකික කුසල හා ලෝකෝත්තර කුසල කියලා. ඔක තව තැනක තව විදිහකට කියවෙන මෙහෙම සුදු කර්ම කළු කර්ම සුදු කළු කර්ම සුදුද නොවු කළුද නොවු කර්ම. දැන් සුදු කර්මත් කළු කර්මත් සුදු කළු මිශ්‍ර කර්මත් මේ තුනම අයිති අර පුඤ්ඤ අපුඤ්ඤ ආනන්ද කියන තුනට. සුදුද නොවු කළුද නොවු පින්ද නොවු පවුද නොවු කර්ම චේතනා කොටසක් තියෙනවා. මෙන්න මේ ටිකට කියනවා ලෝකෝත්තර කුසල චේතනා. අන්න එතනටයි මේ යෝනිසෝ මනසිකාරය අපි දැනගත යුතුම යෝනිසෝ මනසිකාරය. දැන් අර යෝනිසෝ මනසිකාරය අපි සංසාරේ බොහෝ වාරවල දැන ඉගෙන ගත්තා. මේ ජීවිතේ බොහෝ වාරවල අහ දැනගත්තා. දන්නවා ඒක භාවිතා කරනවා. දැන් අපිට ඒ භාවිතාවෙන් කවදාවත්ම මේ සසර ඉක්මවන්නට අපාය ඉක්මවන්නට නිවන මගඵල ලබන්නට හැකියාවක් නැහැ. එහෙනම් එබඳු මානසිකාර්ය කෙබඳු තැනක යෙදෙනවද කොහොමද ඒක? ඒක කොතනද කොහොමද කියලා අපිට දැනගත්තේ නැත්නම් දැකගත්තේ නැත්නම් දැන් අපට නිසකයි කවදාවත් අපට නිවන් දකින්නවා කියන කාරණාව සිද්ධ වෙන විදිහක්. දැන් මොන කවුරු හරි මෙතෙක් කාලයක් මාර්ගයේ වැඩුවා කියලා හිතනවනම් අපි ධර්ම චර්යාව මාර්ග භාවනාව වැඩුවා කියලා හිතනවනම් අන්න යාට දැන් මේකට උත්තර දෙන්න මන් ළඟ තියෙනවා මේ තුන් මානසිකාරයේ ඉක්මවාගේ මානසිකාරය යොනිසෝ මානසිකාරය මම බාරට. මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ යම් දවසක අපි හඳුනගත්තා නම් අන්න එතනට කියනවා සම්මාදිට්ඨිය උපත කියලා. දර්ශනේ ආරම්භයේ දර්ශනේ පහළ වීම එතන. මාර්ගස්ත බව සෝතේට පැමිණීම එතන. දැන් මොන්න යම් කෙනෙකු මාර්ග භාවනා වැඩුවා නම් මෙන්න මේ තුන් සංඛාරයේ ඉක්මවාගේ සංඛාරය තමා සතුයි සන්තකයි කියලා සැබෑ දැනුමක් නුවණක් තියෙනවා. ඒක විස්තර කරගන්නකොට එතන කියවෙන්නේ දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධ ඥාන මාර්ග ඥාන කියන සතර නිවනයි යෙදිලා ඇත්තේ. ඒකට කියනවා සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තමයි දර්ශනය කියලා කියන්නේ. අත්ති වික්කවේ ආසවා දස්සනා පහතම. මේ දර්ශනයට පැමිණෙනකොට ප්‍රහාණය වෙන ආශ්‍රව කොටසකුත් තියෙනවා. මොනවද ඒ ආශ්‍රව? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන දුරු වෙනවා. තුන් සංයෝජනේ දුරු වුණා කියලා කියන්නේ සෝතාපන්න භාවයට පත් වෙනවා කියන එක. එතකොට සෝතාපන්න වෙන්නේ මේ තුන් සංයෝජනයන් දුරු වුණොත්. තුන් සංයෝජනයන් දුරු වෙන්නේ සම්මා දිට්ඨියට දර්ශනයට පැමුණුනොත්. සම්මා දිට්ඨියට එවත් දර්ශනයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ දුක්ඛ ඥානයේ, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥානයේ ලැබුණොත්. ඒ සතර නුවණ ලැබුණා කියලා කියන්නේ අර තුන් සංඛාරයේ ඉක්ම වාගිය යෝනිසෝ මනසිකාර්යය හඳුනගත්තා කියන දේ. එහෙමනම් දැන් පින්වතුන් කල්පනා කරන්න අපි මෙතෙක් කාලයක් කළ කීදෑ තුල අපි අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම යමක් කළලා තියනවද? එහෙම නැත්නම් අවිද්‍යාව නිරුද්ධ කරන. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ කරන. වැඩපිළිවෙලක අපි කිසියම් දවසක යෙදලා තියනවද, මොහොතක් හෝ යෙදලා තියනවද කියලා කල්පනා කරලා බැලුවොත් ඔන්න අපි කළ දේ කී දේ පිළිබඳව වටිනාකමක් ලෝකෙට සාපේක්ෂව තිබුණත් නිවනට සාපේක්ෂව නිර්වාණයට සමගාමීව අපි යමක් තාම කරලාද නැද්ද කියන එක අපිට අපතුලින්ම සසඳා විසඳා ගලපා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි තාම ප්‍රමාද නැහැ. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕන මට තාම සෝත කියන අරහත් මාර්ගයට පැමිණෙන්න තෝරන කරන ධම්මානුධම්ම ප්‍රතිපදාව නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාව නැති ඇත්ටි ඇත්තේයි යොමුසමනස්කාරය යොමුසමනස්කාරය කියන දෙක දැනෙන්නේ නැති නිසා. ඒ දෙක නොදන්නේ ඇයි? තාම සද්ධර්මයක් හරියට නොලබන. සද්ධර්මයක් නොලබුනේ ඇයි? කල්‍යාණ මිත්‍රාශ්‍රය. එහෙනම් මේ අංග හතරම තාම සම්පූර්ණ නැද්ද කියලා හිතලා විමසලා බලන්න. සමහර වෙලාවට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලෝකේ නැතුව නෙමෙයි. කල්‍යාණ මිත්‍රාශ්‍රය තිබුණත් පළක් නැහැ. අපි සත්පුරුෂෙන උන. දැන් බුදුවරු ලෝකේ ඕන තරම් පහළ වෙනවා. ලෝකේ උතුම් කල්යාණ මිත්‍රයෝ, කල්යාණ ධර්මිය ඕන තරම් ලෝකේ පහළ වෙලා තියෙන්නේ. නමුත් ඒ කල්යාණ ධර්මයේ, කල්යාණ මිත්‍රයෝ පහළ වෙනකොට අපි අහන්නේ නැත්තම් මොකද කරන්නේ? අහන්න එන්නේ නැත්තම් මොකද කරන්නේ? දැන් ලෝකේ කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ හිටියට, කල්යාණ ධර්මයේ සත්පුරුෂ ධර්මයේ තිබුණාට ඒකට සවන් දෙන්න කෙනෙකුට ඕන කම නැත්තම්, ඒකට සවන්පත් යොමු කරන්නේ නැත්නම්, සිහිය නුවණ යොදන්නේ නැත්නම්, ලෝකේ කල්යාණ මිත්‍රයෝ හිටියට සත්පුරුෂ ධර්මයේ තිබුණාට ඵලක් නැහැ. සමන්ත තෝරකම තියෙනවා. දැන් අද මේ පින්වතුන් අතර කී දෙනෙක්ද ඒ ඕනකම කරගත්ත තිබුණේ? එහෙනම් දැන් අපිට හොයන්න වෙනවා අන්න ඒ කල්යාණ ධර්මයේ මොකක්ද කියලා. ඒක හොයාගත්ත දවසටයි, ඒක තේරුම් ගත්ත දවසටයි අපි මාර්ග භාවනාවක්, ධම්මානුධම්ම ප්‍රතිපදාවකට එනවා පිවිසෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. දැන් වෙලාව තියෙනවා, විස්තර කරන්න වෙලා තියෙනවා. 11:05. එහෙනම් ඒ ටික අපිට කතා කරලා අවසන් කරගන්න මදි. එනිසා අපි ඒ ටික දවල් ආහාරයෙන් පස්සේ මේ ටික කතා කරමු. මේ ටික ටික ගැන හිතන්න ටිකක්. මා අපි මෙච්චර කාලයක් ඇසුරු කළ දේ තුළ, භාවිතා කළ දේ තුළ සැබවින්ම පුඤ්ඤාවි සංඛාරා, පුඤ්ඤාවි සංඛාරා, අනිඤ්ඤාවි සංඛාරේ ඉක්මවා යන සංඛාරයක් තිබුණේද? අවිද්‍යාව තොර කරන, අවිද්‍යාව නිරුද්ධ කරන වැඩපිළිවෙලක් තිබුණේද? අවිද්‍යාව නිරුද්ධ නොවන්නේ නම්, අවිද්‍යාව දුරු නොවන්නේ නම්, ඒ අවිද්‍යාවම ප්‍රත්‍ය කරගෙන හටගත් සංඛාරය විඥානලාභීද? විඥානේ නාම රූපේද, නාම රූපේ සලආයතනේද, සලආයතනේ ස්පර්ශයේද, ස්පර්ශයේ වේදනාවද, වේදනාව තණ්හාවද, තණ්හා උපාදානේද, උපාදානේ භවයටද, භවයේ ජාතියටද, ජාතිය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන්ට උපකාරී වෙමින් මේ සසර දුකට හේතු වෙනවා නොවේද කියලා ඔබට හිතලා බලන්න. තේරුම් ගන්න. එතකොට අපට දැනෙන අවශ්‍යතාවයක්, අඩුවක් දැනෙනවා, උරවා ගන්න ඕන යමක් ඇත කියලා හිතෙනවා. අන්න ඒ අවශ්‍යතාවය දැනෙන්න වෙන එකට කියනවා මේ ශාස්ත්‍රයේ සච්ඡන්දතාවය. සකීය කැමැත්ත උපදින්න. එතකොට තව තවත් අපි ගලපලා බලන දෘෂ්ටි තියෙන්න බෑ. අපි මේ ටික මේ අවධාරණය කොට කිව්වේ අපිට තිබුණා මේ ටික සම්පූර්ණයෙන් අතහැරලා යමක් කියන්න. දුනිසමන. එහෙම කිව්වනම් අපට තේරුමක් නෑ. අපි ගත්ත දේවල් වලට, අපි දන්න දේවල් වලටම එකතු කරගන්න හදන්නේ. දැන් ඉස්සෙල්ලා තමන් බලන්න, තමන් භාවිතා කළ දේ තුල යම් හරයක් වටිනාකමක් තියෙනවද? ලෝකෙට සාපේක්ෂව වටිනාකමක් තියෙනවද? නිවනට සාපේක්ෂව වටිනාකමක් තියෙනවද? එතකොට එහෙම තේරෙනවා නම් ලෝකෝත්තරට සාපේක්ෂව යමක් අපි ළඟ ඇත්නම් ආයි තව කෙනෙකුගෙන් අහන්න ඕනේ නැහැ ඒ ප්‍රමාණව. එහෙම නැත්නම් මේ සඳහා මා ළඟ කිසිවක් නැහැ. මම අලුතින් මාසාගත යුතුයි, පුරවාගත යුතුයි කියලා. මොකද අපිට යමක් අලුතින් කියා දෙන එක හරි ලේසි. අපි ගත්ත, ඇති කරගත්ත හරිමයි කියලා ගත්ත මතිමතාන්තර ටික, දෘෂ්ටි ටික අයින් කරන්න යමාරු. හුඟක් මහන්සි වෙන්න වෙන්නේ එහෙම. දැන් අපි කවදාවත් බණ අහපු නැති, භාවනා නොකරපු අයට මේ බණ කියලා දෙන්න හරි ලේසි. මොකද ඒගොල්ලන්ගේ ඇතුලේ මුකුත් නැහැ. ගලපල බලන්න. මේ කියන දේ හරියටම කිව්වහම ඒ දේ හරියටම ඒගොල්ලෝ ඒක දකිනවා, තේරුම් ගන්නවා. දැන් හුඟක් වෙලාවට අපිට තියෙන්නේ අපි එක එක ගුරු ඇසුරු ඔස්සේ යම් යම් භාවිතාවන් කරලා ඒ තුල අපි හරිමයි නිවැරදිමයි කියලා ගත්ත භාවිතයක් තියෙනවා. අපි ටිකක් බලන දැන් ඒකයි මේකයි ගලපන්නේ. ඒකම නේද මේකෙත් තියෙන්නේ, මේකම නේද ඒකෙත් තියෙන්නේ. ඉතින් මේ විදිහට ගලපන්න සසඳන්න යනකොට තමයි සමහර වෙලාවට අපිට අර අලුත් දෙහි අතහැරෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඒකෙන් අදහස් කළේ ඒ තමන් මෙතෙක් කරපු ඔක්කොම අතහරින්න කියන එක නෙමෙයි. මා මේ ටික මතක් කළේ මෙතෙක් කළ භාවිතාවන් දිහා හොඳට නුවණින් බලලා මේ ටික වෙලාව තුළ බලන්න අවිද්‍යාව පත්‍යෙන් හටගත්තු සංස්කාරයන් ඉක්මවා යන සංස්කාරයන්. කුසල මනසිකාරයක්, කුසල චේතනාවක් මා හුරු කරලා පුරුදු කරලා තියෙනවද කියලා. එහෙමනම් හොඳයි. මා කළ කී දේ මේ පුඤ්ඤාභි සංඛාරානින්ද සංඛාරයට අයිති නොවේද? ඒ ටිකට අයිති දෙයක්ද මම කරලා තියෙන්නේ? එයින් තොර යමක් කරලා තියෙනවද කියලා හිතලා බලන්න. එතකොට Tamanට පුළුවන් අලුත් වෙලා සියල්ල අතහැරලා පිරිසිදු මනසකින්, විවෘත මනසකින් මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොතනද, කොහොමද, මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඒ සඳහා අවස්ථාව ඉදිරියට තබමින් අද මේ මොහොතේ සිදු කළ අනුශාසනාව දමා කරනවා. ඉතින් මේ මොහොත පවා දැන් වේලාව වෙනකන් සිත අසිහියට, ඒ කියන්නේ අපුඤ්ඤාම සංඛාරයට යන නොදී අඩුතරමින් පුඤ්ඤාම සංඛාරයකවත් සිත පිහිටවන්න ඕන. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ගැන කතා කරනකොට අපිට තියෙන්නේ ප්‍රඥාවෙන් කළ යුත්ත, ඒ කියන්නේ අර අදි මානසික කුසල චේතනාව, ඒ උතුම් ලෝකෝත්තර යෝනිසෝ මනසිකාරයේ පවත්වන්න බැරි හැම මොහොතකම අර ලෞකික වූ උසස් වූ උතුම් වූ කුසල චේතනාවේකවත් පිටවන්න. එතනින් පහලට වැටෙන්න නොදී, අපුඤ්ඤ පැත්තට යන්න නොදී. එහෙනම් මේ වෙලාවෙත් අපිට යුතුයකමක් වගකීමක් තියෙනවා අකුසල චේතනාව. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ සහගත වෙන්න නොදී මනස රැකගන්න. මොකද එතන ඒ ලෝභ දේශ මෝහ සහගත වෙන්න දුන්නොත් කාය කර්මයේද වාක් කර්මයේද අසුබනයි අපායි. ලෝභ දේශ මෝහ හිතේ පහළ නොවන විදිහේ කුසල මනසිකාරයේ යෙදුනොත්, කමඨාන පියදුනොත් සිත ලෝභ දෝ සමෝහයි. සිත ලෝභ දෝ සමෝහ නම් එතරම් සිල් තියෙන්නේ කාය වාක් කර්මයේ සුචරිතව. සමාදන් වෙච්ච සීලය රැකෙන්නේ නැහැ සිත ලෝභ සාගත ද්වේෂ සාගත මෝහ සාගත කර. මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා. දුෂ්ට මනසින් යමක් කියනවා නම් කරනවා නම් ඒක අකුසල. මනසාචේ ප්‍රසන්නේන වාසතිවා කරෝතිවා. ප්‍රසන්න මනසින් යමක් කියනවා නම් කරනවා නම් ඒකටයි කුසලයේ කියන්නේ. ඒ නිසා අකුසලයේ අතහැරලා කුසලයේයි උදෑසන සමාදන් වෙනවා. ඒ කුසලය රැකෙන්නේ නැහැ අලෝභ දෝෂ මෝහ නැතුව. එහෙනම් ලෝභ දෝෂ මෝහ නිතිය දෙතියන්න එපා. එහෙනම් හිත නිදහස් කරන්න එපා. බුදු ගුණ, මෛත්‍රී, අසුභ මරණ, බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං මරණස්සති ඉති ඉමා චතුරාරක්ඛා. මේක සීලේට ආරක්ෂාව. ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලව. මේ වැඩෙන සීලයේ වැඩෙන්න රැකෙන්න ආරක්ෂාව තමයි සතර කමඨාන. එහෙනම් අදුතරමින් බුදු ගුණ, මෛත්‍රී, අසුභ මරණ සති, අට්ටි සංඥාව, සති නිමිත්ත, මේ ආදී දේන් හිත නිදහස් වෙනවාදී. මේ මොහොත පසුකලොත් අපි සිල්වත්. ඒක අතහැරියොත් අතහැරිය මොහොතේම අපි දුසි. සීල ප්‍රතිපදාව විතර නෑ, ගුණ ප්‍රතිපදාව නෑ. නිසා ඒ බව දැනගෙන මේ මොහොත ගත කරන්නේ ඒ සඳහා සත්‍ය බලේ වීර්ය අදිෂ්ඨානය සැලසේවා. ශ්‍රීසනන්ත ගුණ බලේ යක්ෂ භූතම සතුරු කර්ම රෝග පීඩාව මගහැරේවා. සත්පුරු සැසුරෙන් මිදී කුසලයට අනුබල දෙන සත්පුරු සැසුරු ළඟා වේවා. සම්මිත වේවා.